SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ පුරාම තතුවිත්ති දැනගන්නට බලාගෙන සිටින ඔබ වෙනුවෙන් එහෙමනම් අපි දැන් සුපුරුදු විදිහට සිකුරාදා දවසේ ආරම්භ කරනවා ලෝවටා විශේෂාංගය තුළින් මේ වෙනකොට ලෝකේ පුරාම වඩාත්ම කතාබහට ලක්වන තොරතුරු පිළිබඳව කතාබහ කරන්න. ඒ පිළිබඳව සමාලෝචනය කියදෙන්න. සුපුරුදු විදිහට සාකච්ඡාවට දැන් සම්බන්ධ වෙන්නට සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති සේවාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලරුක්ෂි.
මං කැමති පටන් ගන්න මේ සතිය වෙනකොට මුළුමහත් ලෝකයාම කම්පාවට පත් කරපු ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ඔලැන්ඩෝ ප්‍රදේශයේ පල්ස් කියන රාත්‍රී සමාජ ශාලාවේ සිදුවුණු එකේ දෙනීය සිදුවීම මූලික කරගෙන ඉන් පසුව ඇතිවුණු සිදුවීම් පිළිබඳව කතාබහ කරන්න. දැන් අපේ ජනතාව මේක විවිධ ප්‍රවෘත්ති මාර්ග හරහා දැනගෙන තියෙන කාරණාවක්. අපිත් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා අලුත්ම තොරතුරු ඉදිරිපත් කරමින් සිටියේ මේ සිදුවීම පිළිබඳව. මේ පල්ස් කියන රාත්‍රී සමාජ ශාලාවට කඩාවැදුණු වයස අවුරුදු 29ක මොහොමඩ් මටීන් කියන මේ පුද්ගලයා තැබූ වෙඩි තැබීමෙන් 49ක් මිය ගියා, 53 තුවාල ලැබුවා. මේක ත්‍රස්ත ක්‍රියාවක් විදිහට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. මේ මොහොමඩ් කියන පුද්ගලයාගේ දෙමාපියන් ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයින්. මොහු ඇමරිකාවේ ඉපදිලා හැදී වැඩුණට ඔහු තුළ මේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වුණ ඒ ආකල්ප පටන් අරගෙන තියෙනවා කියලා හොයාගෙන තියෙනවා මේ වෙනකොට ISIS සංවිධානයත් එක්ක අන්තර්ජාලයේ හරහා සිදු කරන ලද ගනුදෙනු හරහා. දැන් මේ සිදුවීම කවුරුත් දන්න නිසාමල් මං කැමති මේ සිදුවීම ඇත්තටම ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණයට දැඩි ලෙසින් බලපෑමක් ඇති කරපු සිදුවීමක් බවට පත්වලා තිබුණා. විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂක දෙපළ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර වාද විවාද මේ සම්බන්ධයෙන් ඇති වෙනවා අපිට පේනවා. රට තුල ගිනියාවි සම්බන්ධ නීති රීති සහ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව ඇතිවලා තියෙන කතාබහ තමයි මෙහිදී වැඩි වශයෙන්ම අපිට අහන්නට ලැබෙන්නේ. මේ සිදුවීම මූලික කරගෙන එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඇතිවලා තියෙන කතාබහ පිළිබඳව අපි අවධානය යොමු කරමින් එහෙමනම් අද දවසේදී සාකච්ඡාව පටන් ගනිමු.
දිරුක්ෂි, මෙතන මේ ප්‍රහාරයත් එක්කලා ඇමරිකාවේ මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දැනට ඇතිවෙන්න තියෙන මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් හැටියට ඉදිරියට එන්නේ ත්‍රස්තවාදී කටයුතු සහ ඒ ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීම සඳහා ඇමරිකාව මොන වගේ ක්‍රියාමාර්ගයක් ගත යුතුද කියන කාරණාව. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම නැවතත් කියා සිටිනවා ඔහු මීට කලින් යෝජනා කරපු මුස්ලිම් ජාතිකයන් ඇමරිකාවට එම වැළැක්වීම සඳහා එහෙම නැත්නම් ඒක තහනම් කිරීමේ කටයුත්ත ඔහු ජනාධිපති වුණොත් ඒක ක්‍රියාත්මක කරනවායි කියලා. ඒකම ඔහු බොහොම තදින් කියන තව කාරණාවක් තමයි ඇමරිකාවට එදිරිවාදිකම් දක්වන, ඇමරිකාවට විරුද්ධයි කියලා දැනට ඔහු විසින් හඳුන්වන රටවල්වල පුරවැසියන්ට ඇමරිකාවට කිසිසේත්ම ඇතුල් වීමට ඉඩ නොදෙන්නට ඕනේ කියන කාරණාවත් ඔහු ඉස්මතු කරනවා. අනිත් පැත්තෙන් අපි බැලුවොත් හිලරි ක්ලින්ටන් මේ අවස්ථාවේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් මතයක් මෙතන දරනවා. ඇය ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කරන අතරතුරදීම මේක මුස්ලිම් ජනතාවට විරුද්ධ කටයුත්තක් නොවිය යුතුයි කියන ස්ථාවරයේ බොහොම දැඩිවම එළඹලා ඉන්නවා. ඒකම අපි දැක්ක ඔබාමා ජනාධිපතිවරයා මෙතනදී පෙන්වා දෙන්නට උත්සාහ කරා. මේ ඔලන්ඩෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයාත් ඒකම අපි දැක්කොත් මීට කලින් සැන් බෙනඩිනෝ වලදී ඇති කරපු ඒ වෙඩි තැබීමේදී සෑහෙන පිරිසක් ජීවිතක්ෂය පත් වුණා. ඒ වෙඩි ප්‍රහාරය කරපු ඒ පුද්ගලයාත් ඔහුගේ බිරිඳත් මේ සියලු දෙනාම ඇත්තටම ඇමරිකාවට පිටින් පැමිණි පුද්ගලයන් නෙමෙයි. නමුත් ඇමරිකාවේම උපත ලබපු මුස්ලිම් ජාතිකයන් හැටියට තමයි ඔබාමා ඔවුන්ව හඳුන්වලා දුන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ ඔලන්ඩෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා ඇත්තටම නිව්යෝර්ක් නුවර ඩොනල්ඩ් ට්‍රම්ප් ඉපදිච්ච ස්ථානයේ කිට්ටුවම උපත ලබපු පුද්ගලයෙක් කියලත් ඔබාමා ජනාධිපතිවරයා පැවසුවා. ඉතින් ඔහු කියන්නට උත්සාහ කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මෙවැනි ප්‍රහාර වළක්වන්නට බැහැ. නමුත් මේ මුස්ලිම් ජනතාව රැඩිකලයිස් වෙන එක, එහෙම නැත්නම් ඔහු අන්තවාදී තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවායි කියන එක තමයි ඩෙමොක්‍රටික් පක්ෂය මේ මැතිවරණයේදී දිගින් දිගටම කියන්නේ.
අමල්, මෙහිදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිදුවීමත් මූලික කරගෙන ඔය මුස්ලිම් සම්භාවයක් තියෙන අය ඇමරිකාවට වදගන්න එපා කියන කාරණාව තවදුරටත් ඔහු දිගට අරගෙන යමින් ප්‍රකාශ කරලා තිබුණා. මේ සරණාගතයින් විදිහට ඇමරිකාවට එනවා නම් මේ වගේ මුස්ලිම් ජාතිකයන් මෙහිට ගෙන්න ගන්න නැතුව ඒ යන වියදම වියදම් කරලා ඒ රටවල්වලම ආරක්ෂිත කලාපවල ඒ පුද්ගලයන් ස්ථාපනය කරන්න කටයුතු කරන්න ඕනේ කියලා. මේකත් ටිකක් මේ ආందోళනාත්මක කතාවක් බවට පත් වෙලා තිබුණා නේද?
ඔව් ලක්ෂී, මේ ප්‍රහාරයත් එක්කම ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය ඇත්තටම මේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කරන ප්‍රධාන වේදිකාවක් බවට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය පත් කරගත්තා. ඔහු මීට කලින් කිව්වා කිසිම මුස්ලිම් භක්තිකයෙකුට ඇමරිකාවට එන්න දෙන්න දෙපයි කියලා. නමුත් ඒක දැඩි ලෙස විවේචනයට ලක් වෙනවත් එක්කම දැන් ඔහු ඒක පොඩ්ඩක් වෙනස් කරලා ඔහු කියන්නේ කිසිම විදියකින් මේ මැද පෙරදිග රටවල් වලින් දැනට සරණාගතයන් හැටියට යුරෝපයට සහ බටහිර රටවලට ඇතුළු වෙන අයට එහෙම ඇතුළු වෙන්නට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත කලාප මේ මැද පෙරදිග ප්‍රදේශයේම ඇති කරන්නටයි කියලා. ඒ කියන්නේ සිරියාවේ සරණාගතයන් පදිංචි කිරීම සඳහා සිරියාවේම යම් කිසි ප්‍රදේශයක් හඳුනාගෙන ඒ ආරක්ෂිත කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා එම ප්‍රදේශයට අවශ්‍ය පහසුකම් සියලුම දේවල් ආරක්ෂාව ලබා දීම සඳහා ඇමරිකාවේ මුදල් යොදවන්නට. නමුත් මේ පුද්ගලයන් කිසිම හේතුවක් නිසා මේ බටහිර රටවලට වද්ද ගන්න එපයි කියන කාරණාව තමයි ඔහු කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඇමරිකන් ජනතාව අතර යම් කිසි විදිහක සහයක් ලැබෙන, එහෙම නැත්නම් ඔහු අනුමත කරන දෙයක් බවට පත් වෙමින් තියෙනවා කියන එකත් දැන් අපිට ඇමරිකාවේ මාධ්‍ය වලින් වාර්තා වෙනවා. මේ ඕලන්ඩෝ ප්‍රහාරයෙන් පස්සේ ඒක ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා ඉදිරි මැතිවරණයේ.
අපි මේ ඔලන්ඩෝ ප්‍රහාරයෙන් අනතුරුව තවත් ආందోళනාත්මක කතා නිර්මාණය වෙමින් පවතින රටක් පිළිබඳව අවධානය යොමු කරමු. රට තමයි බ්‍රිතාන්‍ය. ඔබට මතක ඇති බ්‍රිතාන්‍ය සම්බන්ධව මීට කලිනුත් විශේෂ අවධානයක් යොමු වුණා ලෝකේ පුරාම. ඒ තමයි බ්‍රිතාන්‍ය කිරීටයෙන් ස්කොට්ලන්තය මිදිලා ස්වාධීන රාජ්‍යයක් බවට වෙනම පාලන තන්ත්‍රයක් පවත්වා ගැනීම උදෙසා පවත්වපු ජනමත විචාරණය හින්දා. දැන් ඒ වගේම තවත් ජනමත විචාරණයක් හඳා එංගලන්තය බ්‍රිතාන්‍ය පිළිබඳව මේ වෙනකොට වඩාත් අවධානයට ලක් වෙමින් පවතිනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය රාජ්‍යයක් විදිහට යුරෝපා සංගමයෙන් අයින් වෙනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ මතය විමසීම සඳහා මේ 23 වෙනිදා, ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා පවත්වාීමට නියමිත ජනමත විචාරණය හේතුවෙන්. දැන් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානත්වය දරන්නේ බ්‍රිතාන්‍ය මහරජින. ඊට පස්සේ බ්‍රිතාන්‍ය මහරජිනගේ නියෝජිතවරයා තමයි මෙහි ආණ්ඩුකාරවරයා විදිහට ඉන්නේ. ඉතින් ඒ නිසා බ්‍රිතාන්‍ය සම්බන්ධව ඇතිවන තීන්දු තීරණ ඔස්ට්‍රේලියාවේ සිටින අපිටත් වඩාත් වැදගත් වෙනවා. මේ කතා අතරතුරේදී අපි බලමු බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට පවතින තත්ත්වය කොහොමද, යුරෝපා සංගමයේ මොනවද මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා. මොනවද අමල් වර්තාවන්නේ?
දිරුක්ෂි, අත්‍තරම මේ ජනමත විචාරණය කැඳෙව්වේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්. ඔහු පහුගිය මැතිවරණයේදී දුන්න පොරොන්දුවක් තමයි යුරෝපා සංගමයේ ඉන්නවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාවට තීන්දුවක් ගැනීමට ජනමත විචාරණයක් හැදවනවයි කියලා. මීට කලින් මේ වගේ ජනමත විචාරණයක් පවත්වලා තියෙන 1975 ඒ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලට ඇතුළු වෙන අවස්ථාව. ඊට පස්සේ ජනතාවගේ අදහස් විමසුවේ නැහැයි කියන චෝදනාව ඇවිල්ලා තිබුණා. ඒකට ප්‍රතිඋත්තරයක් දීම හැටියට තමයි ඩේවිඩ් කැමරන් පහුගිය මැතිවරණයේදී තදින්ම කියා සිටි. ඔහුට ජයග්‍රහණය ලැබුණොත් යුරෝපා සංගමයේ ඉන්නවද නැද්ද කියන කාරණාව ජනතාවට ඉදිරිපත් කරලා ජනතා තීන්දුවට හිස නමන කියලා. ඒ අනුව තමයි මේ ජනමත විචාරණය දැන් පැවැත්වෙන්නේ. මෙහිදී වැඩි දිනක් බලාපොරොත්තු වුණා යුරෝපා සංගමයේ සමග එකට ඉඳීමට ඒ සහය ලබා දෙයි කියලා. නමුත් දැන් අපිට දැනගන්න තියෙන විදිහට බ්‍රිතාන්‍ය මේ යුරෝපා හවුලෙන් ඉවත් විය යුතුයි කියන කට්ටියට කියනවා මේ බ්‍රෙක්සිට් කියලා. එහෙම නැත්නම් එක්සිට් කියන වචනය එකතු කරගෙන මේ බ්‍රෙක්සිට් කියලා නම හදාගෙන තියෙන්නේ. ඒ බ්‍රෙක්සිට් කියන කණ්ඩායම කවුරුත් හිතුවට වඩා දැන් ජනප්‍රියත්වයක් ලැබලා ඒ උන්ට 42% විතර සහයක් මේ අවස්ථාවේදී තියෙනවයි කියලා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ අවදානම 50% වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඉන්නවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ලෝක බලවතුන් මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙනවා බ්‍රිතාන්‍ය මේ විදිහට යුරෝපා හවුලෙන් වෙන් වුණොත් ඒක මුළු ලෝක ආර්ථිකයටම පසුබෑමක් වෙන කාරණාවක් කියලා.
අමල්, දැන් මේ කෙටියෙන් මතක් කළ ඉතින් අපි මේ ලෝක ආර්ථිකයට වෙන බලපෑමට අමතරව බ්‍රිතාන්‍යයට රාජ්‍යයක් විදිහට කොයි වගේ බලපෑමක් ඇති වේවිද යුරෝපා සංගමයේ මගේ සුවිසල් රටවල් ගණනාවකින් සැදුණු සංවිධානයකින් ඉවත් වෙලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීම යුරෝපය තුළ?
අතරම මේකම තමයි කාරණාව දෙලක්ෂි. මොකද ඩේවිඩ් කැමරන්ගේ කැබිනට් එක දිහා බැලුවත් කැබිනට් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නවා බ්‍රිතාන්‍ය වෙන්විය යුතුයි කියන. තවත් පිරිසක් ඉන්නවා බොහොම තදින් කියනවා වෙන් වෙන්න ඕනේ නැtei කියලා. මේකේ දෙපැත්තෙම අපි කරුණ බැලුවොත් දෙපැත්තටම තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් කරුණ තියෙනවා. සමහරු කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සමග සිටීම තුලින් මේ බ්‍රිතාන්‍ය සංගමයේ සමාජිකත්වය සඳහා ඔවුන්ට අවුරුද්දකට පවුම් බිලියන 5ක් 6ක් අතර ප්‍රමාණයක් වියදම් වෙනවා. ඊට සාපේක්ෂව උන්ට ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ නැතයි කියලා. අනෙක් අතට සමහර අය කියනවා වෙන් වුණොත් අනිකුත් රටවල් අතර වෙළඳ ගනුදෙනු කිරීමේදී බදු එහෙම නැත්නම් කස්ටම් ඩියුටි වැඩිපුර ගෙවන්න වෙයි. ඒ තුලින් වෙළඳාමට ඒක පාඩුවක් වෙයි කියලා. ඉතින් මේ විදිහටම මේ දෙපාර්ශවයේම තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කර ගැනීම සඳහා නොයෙකුත් කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් අවසාන තීන්දුව තියෙන්නේ බ්‍රිතාන්‍ය ඡන්දදායකයා අතේ ලබන සිකුරාදා ප්‍රතිඵලය එනකොට අපිට දැනගන්න පුළුවන් කොයි ආකාරයටද බ්‍රිතාන්‍ය මේ තීන්දුව අරගෙන තියෙන්නේ කියලා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා ඒජන්සියත් ඒ වගේම යුනිසෙෆ් සංවිධානයත් ඉදිරිපත් කළ තියෙන අලුත්ම වාර්තාවක් නිසා සරණාගත ප්‍රශ්න හේතුවෙන් ආපදාවට පත්වන දරුවන් පිළිබඳව විශේෂ කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඔබ දන්නවා අපි මේ සාකච්ඡා වාරයෙන් බොහෝ විට කතාබහ කළා මධ්‍යතරණී මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වන සරණාගත පුද්ගලයන් පිළිබඳව. මොවුන් අනවසර සංක්‍රමණිකයන් විදිහට යුරෝපයට ඇතුළු වන්නට යොදාගන්නේ ඉතාලිය සහ ග්‍රීසිය කියන රටවල් දෙක. ඉතින් මධ්‍යතරණී මුහුද හරහා අප්‍රිකාවේ උතුරු කලාප ඒත් ඒ වගේම මැදපෙරදිග ආශ්‍රිතවත් සිටින මේ පුද්ගලයන් යාත්‍රා හරහා යුරෝපයට සංක්‍රමණය වීමේදී සිදුවන ඛේදවාචක පිළිබඳව අපි බොහෝ විට කතා බහ කරලා තියෙනවා. අලුතෙන්ම වාර්තා වෙනවා මේ වෙනකොට දරුවන් 7000ක් පමණ යුරෝපයට අනවසර සංක්‍රමණිකයන් විදිහට ඇතුළු වෙලා තියෙනවායි කියලා දෙමාපියන් නොමැතිව තනි තනිව දරුවන් විදිහට. මේක විශාල ඛේදවාචකයක් බවට පත් වෙමින් තියෙන තත්වයක් වගේ තමයි අපිට වාර්තා වෙන්නේ. අමල් මොනවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් එකෙත් අලුත්ම වාර්තාවලට අනුව මේ වෙනකොට අපිට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ?
යුනිසෙෆ් සංවිධානය තමයි මේ අලුත් වාර්තාව එළිදක්වලා තියෙන්නේ. ඔවුන් කියා සිටින්නේ යුරෝපයට දැන් සරණාගතයන් හැටියට පැමිණෙන දරුවන්ගෙන් හැම දරුවන් 10 දෙනාගෙන්ම 9 දෙනෙක් තමන්ගේ දෙමව්පියන් නැතුව තනියම පැමිණෙන උදවියයි කියලා. ඉතින් ඔවුන් ගමන ආරම්භ කරන ස්ථානයේ ඉඳලා යුරෝපයට ඇතුල් වෙනකන් ඔවුන්ව ඇත්තටම නොයෙකුත් වද හිංසාවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි කියලා ඒ පිළිබඳ අවධානයක් තමයි යොමු කරලා තියෙන්නේ. මේක ළමුන්ගේ පැත්තෙන් කරපු සමීක්ෂණයක්. මේ වාර්තාවේම තව එළිදක්වලා තියෙන කාරණාවක් තමයි දරුවන් විශාල සංඛ්‍යාවක් යුරෝපයට පැමිණීමේදී ඔවුන්ගේ යාත්‍රා මුහුදුපත් වීම නිසා සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවායි කියලා. මේ අවුරුද්දේ පමණක් 2859ක් මේ වෙනකොට මධ්‍යතරණී මුහුද හරහා ගමන් කරන්නට ගිහිලා ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. ඒකේ අති විශාල සංඛ්‍යාවක් ලදරුවන් හිටියයි කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් ගිය අවුරුද්ද බැලුවොත් ගිය අවුරුද්දේ මේ විදිහට ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 3700කට වඩා ටිකක් වැඩි. නමුත් මේ අවුරුද්දේ පළවෙනි මාස 5 විතරක් 3000කට කිට්ටු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වලා ගියා තියෙනවා. ඔවුන් වෙනට උත්සාහ කරන්නේ දරුවන් ඉතාමත්ම පීඩිත තත්වයකට පත්වලා තියෙනවා කියලා මේ සරණාගතයන්ගේ ප්‍රශ්නේ නිසා.
දරුවන් මුහුණ දෙන ඛේදවාචක පිළිබඳවත් වාර්තා වෙනවද? මේ ආකාරයෙන් තනියම ඇවිල්ලා.
ඔව් දිරුක්ෂි, විශේෂයෙන්ම ලිංගික අඩන්තෙට්ටම් වලට භාජනය වීම, එහෙම නැත්නම් ලිංගික වශයෙන් ඔවුන්ව අපයෝජනයට ලක්වීම, එවැනි කාරණා ඊට අමතරව ඔවුන් ශ්‍රමිකයන් හැටියට පාවිච්චි කිරීම, මේ විදිහට දරුවන්ට වෙන හානිය පිළිබඳ අවධානය යොමු කළ තියෙනවා මේ යුනිසෙෆ් වාර්තාව. ඔවුන් කියා සිටින්නේ මේ ළමුන් සම්බන්ධයෙන් බොහොම දැඩි තීරණයක් ගන්නට අවශ්‍යයි කියලා. මේ විශේෂයෙන්ම මේ සරණාගතයන් ප්‍රශ්නේදී පීඩාවට පත්වන නමුත් එතරම් අවධානයක් යොමු නොවන කොටසක් හැටියට ඔවුන් දක්වනවා ලදරුවන්.
අපි මේලඟට ක්‍රීඩා ශාස්ත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයන් සම්බන්ධව ලෝකයේ කතාබහ වෙන අවස්ථාවක් පිළිබඳව නැවත මතක් කරගනිමු. මේ සිදුවීම සිදුවෙන්නේ වසර 2013. අපිට මතකද බ්ලේඩ් රනර්ව? බ්ලේඩ් රනර් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වපු ආබාධිත ලෝක ප්‍රකට ධාවන ශූරයා ඕස්කා පිස්ටෝරියස් පිළිබඳව නැවතත් ඔන්න කතාබහ වෙන්න පටන් අරගෙන. ඔබට මතක ඇති ආබාධිත තත්වයේ හිටියත් ඔහු අර බ්ලේඩ් දෙකක් වැනි කෘතිම පාද දෙකක් යොදාගෙන පැරාලිම්පික් තරගයේදී ජයග්‍රහණය කළා. ඔහුගේ වේගය කොතරම් උසස් මට්ටමක පැවතුනාද කියනවනම් ඔහුගේ ආබාධිත තත්වය පවා සැලකිල්ලට ගන්නේ නැතුව ඊළඟ වතාවේදී ඔහුට සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධ වෙන ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ වෙනට අවකාශයක් ලැබුණා ආබාධිත තත්වය තියාගෙනම ඔහුගේ කෘතිම පාදත් එක්ක. ඒදීත් ඔහු ජයග්‍රහණය කළා. ඉතින් ඒ නිසා ඔහුට බ්ලේඩ් රනර් කියන මේ අන්වර්ථ නාමය පටබැඳෙන ඔහු ලෝක ප්‍රකට පුද්ගලෙක්, දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු සම්බන්ධව 2013 වසරේදී වාර්තාවුණු කනගාටුදායක සිදුවීම අපි බොහෝ වාරයක් 2013-14 කියන වර්ෂ දෙකේදීම මේ විශේෂාංගය අර්ථයේ කතා බහ කළා. ඔස්කා පිස්ටෝරියස් වසර 2013 පෙම්වතුන්ගේ දිනේදී තමන්ගේ පෙම්වතිය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනිය රිවාඩ් ස්ටීන් කැම්ට වෙඩි තබා ඝාතනය කළා කියන සිදුවීම. කාන්තාවන්ට සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ අකටයුතුකම් පිළිබඳව දැඩිව පෙනී සිටින ඔස්කා පිස්ටෝරියස්ගේ මාතෘභූමිය දකුණු අප්‍රිකාව මේ සම්බන්ධයෙන් දැඩි ලෙසින් පෙනී හිටියා. මේ සිදුවීමත් ආන්දෝලන විවරණාත්මක සිදුවීමක් බවට පත් වුණා. මුලින්ම ඔහුට වසර පහක නිවාස අඩසියේ සිටින්නට තමයි තීන්දුව ලැබුණේ. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේම නීතිපතිවරයා නැවතත් නඩුවක් ගොනු කළා. මේකට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ, මේ නඩුව නැවතත් අහන්න ඕනේ කියලා. එන්නේ ඒ විදිහට පටන් ගත්ත නඩුවේ අලුත්ම තොරතුරු තමයි මේ වෙනකොට දැන් වාර්තා වෙමින් පවතින්නේ. අමල්, දැන් ඔස්කා පිස්ටෝරියස්ගේ අවසාන නඩු තීන්දුව කොයි වගේ අතකට ගමන් කරාවිද? මොනවද ලැබෙන තොරතුරු?
දිනුක්ෂි, මේ නඩුවේදී ඔහු මිනිවැරුමට වරදකරුයි කියලා ඔප්පු වෙලා හමාරයි. මුලින්ම ඔහු මිනිමැරීමේ චෝදනාවෙන් ඉවත් කරලා හොමිසයිඩ් නොට් අමවුන්ටින් ටු මර්ඩර් කියන අනේවිදිය වර්ධකට තමයි ඔහු අවුරුදු පහකට හිරේට නියම වුණේ. ඒකෙනුත් එක අවුරුද්දයි ඔහුට හිරේ ඉන්නට සිද්ධ වුණේ. ඉතුරු අවුරුදු හතර ඔහුට නිවාස අඩස්සියේ ඉන්නට උසාවිය එක සරස් කරලා තිබුණා. නමුත් නීතිපතිවරයා මේ ගොනු කරපු අභියාචනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් ඔහු මිනිමැරීමේ චෝදනාවට වරදකරු කරලා තියෙන. ඔහු සම්බන්ධයෙන් කුමන දඬුවමක් ඔහුට ලබා දිය යුතුද කියන කාරණාව පිළිබඳ තීන්දුව ලැබෙන්නේ ජූලි මාසේ 7 වෙනිදා. නමුත් දකුණු අප්‍රිකාවේ නීතිය අනුව කවුරු හරි මිනිමැරීමේ චෝදනාවට වරදකරු වුණොත් ඔහුට අවම වශයෙන් අවුරුදු 15ක හිරු දඬුවමක් නියම වීමට කියලා තියෙන්නේ. දැනට ඔහු අවුරුද්දක් හිරේ හිටපු නිසා ඊට අමතරව රිමාන්ඩ් භාරයේ හිටපු කාලයත් සැලකිල්ලට අරගෙන ඔහුට හිරදඬුවමක් ලබා දෙවි කියන බලාපොරොත්තුව තියෙන්නේ. දැනගන්න තියෙන විදිහට ඔහුට සෑහෙන දීර්ඝ කාලයකට හිරේට නියම වීමට නියමිතයි. ඒ කෙසේ වෙතත් ජූලි 7 වෙනකොට ඔහු සම්බන්ධයෙන් උසාවි තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි. ඒක නීති පොතේ නියම කරලා තියෙන එක අනුව නම් අවුරුදු 15ක හිරදඬුවමකට තමයි ඔහුට නියම වෙන්නට නියමිත.
ලෝක ප්‍රකට ධාවන ශූරයාට මොන වගේ ඉරණමක් අත්වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකෙම බලාගෙන ඉන්නේ. අපි බලමු මොනවද ලැබෙන අලුත් තොරතුරු කියලා. දැන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඊජිප්තු ගුවන් යානයේ අනතුරු සම්බන්ධව අපට වාර්තා වෙන අලුත්ම තොරතුරු. ප්‍රංශයේ සිට ඊජිප්තුව දක්වා ගමන් කරපු මේ ගුවන් යානයේ මගින් 66 දෙනෙක් සිටියා. ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි වාර්තාවෙන් අනතුරෙන් කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා මෙහෙයුම් කරන මගටත් අපි ඔබට තොරතුරු දැන්වුවා. මේ වෙනකොට වාර්තා වෙනවා මේ ගුවන් යානාවේ යයි සැක කළ හැකි යම් කිසිවක් කොටස් හමු වෙමින් පවතුනා කියලා. මොනවද අමල් වාර්තාවන්නේ?
දිලක්ෂි, විශේෂයෙන්ම ගුවන් යානයේ ඉදිරිපස කොටස, ඒ කියන්නේ කොක්පිට් එක ප්‍රදේශයේ කොටස් කිහිපයක් හඳුනාගත්තයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් හැටියට පරීක්ෂක කණ්ඩායම හඳුන්වලා දීලා තියෙනවා. ඔවුන්ට දැන් යානයේ ඇත්තට මුහුදු පතලේ කොතනද තියෙන්නේ කියන කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් දැන් ලැබිලා තියෙනවා. ඔවුන්ට තියෙන විශාලම අභියෝගය තමයි මේ ගුවන් යානයේ සුන්බුන් මුහුදේ මීටර 3000ක් එහෙම නැත්නම් අඩි 10000ක් විතර පතුලේ තියෙනවයි කියලා තමයි දැනට හඳුනාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේක ගොඩ ගැනීම සඳහා සෑහෙන කාලයක් යයි කියලා. මොකද මෙතරම් පතුලේ තියෙන කොටස් උඩට ගැනීමට ඒ අවශ්‍ය විශේෂ උපකරණ ලබා ගැනීමට කාලයක් යයි කියලා. බැලුවොත් අර MH370 වගේ නෙමෙයි මේක සම්බන්ධයෙන් ඒ යානයේ සුන්බුන් ලබා ගැනීම දැන් පරීක්ෂකවරුන්ට කරන්නට පුළුවන් කාරණාවක් බවට දැන් සනාථ කරගෙන තියෙනවා.
නෑ, එතකොට සැකයක් තිබුණා නම් මේක ත්‍රස්ත ක්‍රියාවක ප්‍රතිඵලයක්ද නැද්ද කියලා ඒ සම්බන්ධවත් ඉඟි වාර්තා වෙනවද?
දිලක්ෂි, ඒ සම්බන්ධයෙන් දැනටත් තවමත් තියෙන්නේ ගුවන් යානයේ අනතුරට ලක් වෙන්නට සුළු මොහොතකට කලින් ගුවන් යානය විසින් ස්වයංක්‍රීයවම ලබා දෙච්ච ඒ දත්ත ප්‍රමාණය විතරයි. ඒ දත්ත වලින් කියවුනේ ගුවන් යානයේ ගුවන් නියමු කුටිය ඇතුළත දුමක් ඇති වෙච්ච බවක්, ඒ වගේම ගුවන් යානයේ යම්කිසි කාර්මික දෝෂයක සලකුණක් මේ සංඥාවලින් ස්වයංක්‍රීයව ඒ පරිගණකවලට ලබා දීලා තිබුණා. ඒ ඇරෙන්නට ඇත්තටම ගුවන් යානයේ අතුරත මොකද්ද වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් කිසිම ඉඟියක් නැහැ. ඉතින් ඒ තොරතුරු ලබා ගන්නට පුළුවන් වෙන්නේ මේ කළු පොට්ටිය හම්බුනෙන් පස්සේ.
හොඳයි, එහෙනම් අදට අපි මෙතනින් සාකච්ඡාව ආවර කරනවා. ලෝකයේ ප්‍රධානතම කරුණු කාරණා කිහිපය පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. ලබන සතියේ සිකුරාද එහෙනම් අමල් හමුවෙමු. බොහොම ස්තුතියි මේ සිදුවීම් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අපිට වාර්තා කළාට. ආයිබෝවන්.
ආයිබෝවන් දිරික්ෂිත.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.